අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්නයි අපි අද කාලසටහන සකස් කරගත්තා මේ අටේ ඉඳ පටන් ගන්න පැය ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් මේ දක්වා කරපු ධර්ම සාකච්ඡාව අනුව ධර්ම සාකච්ඡාවේ ස්වභාවය කවුරුත් දන්නවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අතර වාරයේ කාටයි ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා ස්වභාවය ඉදිරිපත් කරන්න කියන කාරණේ අවධානය අපි මල්ලිකාට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට එකක් පස්සේ එකක්
Vedrabhat, you mentioned that if someone develops focusing on blank, empty space, it will help him at the time he is dying. Can you explain it further?
This is something new for an ordinary man. The normal consciousness is always running with matter to matter, so therefore it fails to understand the gap in between, so therefore whenever he or she tend to observe the gap, it appears like a fear, it appears like uncertainty, it appears like a threat. So therefore at the deathbed, you can't see the matter, you only see the gap. So therefore there, at that moment, if you are not prepared, it will be full of uncertainty, full of fear. So therefore whatever the rational thinking you develop so far, completely multiplied by zero. Everything goes over zero. So therefore you are everything dependent upon according to Buddhism, karma and karma theory. Or otherwise just habitual tendencies. So therefore whatever the you develop skillfulness and abilities in the deathbed, work negatively unless otherwise during the day living you develop contemplation on the death, you develop the contemplation upon the gap, then you have certain amount of preparedness. So therefore in Western quantum scientists, they say, those who are familiar with the Buddhism, they say life is a long formula, very difficult to work it out. So throughout the life we are working with this formula. At the deathbed everything is multiplied by zero, so everything can null and void. Only the thing you had happened to have any kind of a familiarity with the gap or the space or the dark energy, the dark matter, that's the only thing you can communicate, bridge from living to the dead. So therefore those who are there are fearfulness, monotony or boredom towards the gap is utterly desperate at the deathbed. Therefore the Upanishadita used to say, while you are living, if you are concerned about the death, if you often contemplate about the death, your life will be very lively. You will not develop envy to the others and fighting and kind of thing, because always you know the death. And therefore your life will be more energetic and your death will be very fortunate. So when you are living, be more and more acquainted with the gap or the death. Then your death is very pleasant one. If you are going to forget about the death in the life, in the day-to-day living, always try to be the sensuous pleasure and sexual pleasure and kind of thing, and the death will be disaster. It's a completely desperate thing. So therefore, if you wish to live happily, contemplate more and more death. If you contemplate more and more death, you live happily and the death will be very fortunate one. So therefore often see this gap as the death and don't consider it as a ill or bad omen or something negative, but instead see this is the secret in the life, or this is the middle path in the life, this is the unknown in the life, this is the unexpected in the life, and that's the only thing rejuvenating you. So be aware of the gap. Or in last time when I go to UK, I had one day going out without retreats. And so they organized me to have a trip in the jeep. And this is the mind gap. So there is, when they are going and climbing down, there is a mind gap. Otherwise you will fall into in between the cliff and you will be cramped. So likewise, if you wish to have the journey in the life, always mind the gap.
Venerable sir, after listening to all your sermons, I conclude that if someone can live at present moment without thought, within better sister or emotions, this above alone leads to liberation. You specially emphasize that chitta or thoughts are the main enemy in our journey towards liberation. Is the above mindfulness is enough, or have we got to do anything else? Thank you, sir, for your great wisdom.
So that is, don't conclude so far, because I have two more talks. So therefore that you have to wait and see. After that you can see the chitta, the thinking capacity of the mind is not always negative and bad. As far as you know this is just chitta, then you can use it as a servant. If you do not know, that will come and interpret terms and conditions to you, you become the slave. So therefore understand the chitta as chitta, then you can understand the other person. Then you can control your mind, you can be with the other person also completely in the harmony. So therefore don't consider chitta as completely negative thing. If it is undisciplined, negative. The very thing you can discipline, and it is a very obedient, omnipotent, omnipresent servant. And to get that outlook, get that perspective, only viewpoint is, vantage viewpoint is the mindfulness. Be in the present moment. And let the chitta to play hell. No problem. As far as you know how to come back to the osis, the mindfulness, the posture, the breath. And then chitta will come and play hell. The pain, sounds, whatever may be, then you know the switchboard of your complicated machine. Otherwise you are pressing this and that buttons, you don't know which one is related to that. So therefore the life is or the world is a very complicated machine. Unfortunately he lost the handbook. We don't know the handbook. So just like the playboys, playing girls and boys, you press this and that, you don't know the combination. And Japan recently did so much of research, this is, now they are producing so much of gadgets. The small gadget if you purchase, the handbook is bigger than the gadget. And this is 98% people never read the handbook, they just plug in and then burn. They never wait to read the handbook and use the gadget. So likewise, our life also, at the deathbed only we come to know the handbook. Then it is too late. So just slow down. SMS slowly, mindfully, silently, take time to read the handbook, and then the life is such a hilarious thing. Life is such an aesthetic thing. It's just a song. It's just a drama. As far as you know the handbook. So therefore don't conclude, at least till I finish the talk.
Dear sir, my understanding is most of the Dhamma Buddha faces, included in Veda of Hinduism. It is true Buddha refined and included his discovery of anatma against soul or atma in Hinduism. But there are plenty of slokas in Veda which explain uselessness of life, full of lust, hatred, ignorance. Do you agree with this?
This is exactly what Swami Vivekananda expressed. So he was the representative of Hinduism for the religious parliament in 1950s to be the Venerable Anagarika Dharmapala. And he told, I have nothing to learn from Buddhism because everything is in the Hinduism. But the Buddha is the only person realized it. we buggers are talking and memorizing it, we don't know. Therefore, I appreciate Buddha because he realized it. But the knowledge we have already in the books, but it's a falsified statement. Because every knowledge put into a grammar, organized only after the Buddha. At about 6 BC, only writing start. By the time Buddhism already came, all the knowledges, everything come into shape due to the presentation of the Buddha. So therefore, knowledge is inherent in our RNA, DNA. Each and every RNA, DNA, you have a whole history of the human being. Nothing to learn. Only thing is just connecting to the cosmic library or Akash library, knowledge is there. Only thing is no discipline. We do know how to use it. So therefore discipline yourself physically, verbally and mentally, then the knowledge will happen. So therefore knowledge is not the main thing. It is an endowment. Only thing is we don't know how to use the tool. In order to use the tool, you have to discipline yourself. Then knowledge will be discipline. So therefore the Swami Vivekananda's presentation completely tutsi-tourism. From the Buddhism point of view, most unfortunate thing is even the Buddhists are believing this. There is no way out. So therefore, if you wish to learn, there is a book in Buddhist Publication Society, Brahmanism, Buddhism and Hinduism. It says how the Brahmanism came into the Hinduism after the Buddhism. Hinduism, the term Hindu is a nickname given by Muslims. It is not original in Hindu. Therefore, this nomenclature, an organization, one Hindu person wrote this book, Brahmanism, Buddhism and Hinduism, and it explains the correct perspective and says, I am very sorry about the misunderstanding of the Buddhists on this chronology. Chronicles, so therefore read it, but it is not much important for your enlightenment. And the thing is, these all are political trials, no, not meant for liberation.
I am new to the practice of meditation. This is my first retreat. At the beginning of the retreat, I had some control over thoughts, but now I feel I am going nowhere. Maybe I am trying too hard. Please advise how to gain control again. May the Shripad bless you and keep you well.
So I would like to learn what is the type of meditation you now do, what is your primary object, what is your relationship with the primary object. As far as you are talking about the books and bull stories, how can I learn? And always ask me, please report to me your relationship, your acquaintance with the primary object. With respect to you can talk about the wandering mind, thoughts, sounds and pain. But if you hold the essay is on these wandering minds, you are a supporter of Mara. You are already in Kilesas. You have no wish to come to the purity. So therefore if you wish, please explain, please give me an account on what is your relationship with your mindfulness, the present moment, the body posture or whatever may be the primary object. I am not only talking to that particular person, I am telling any person wish to present one's own meditative experience and wish to have an interview, please give me your first-hand experience with the primary object and rest to the latter part of your essay. But you are starting the middle and the end always with this wandering mind and kind of thing. You have to just listen to the primary instructions and do it again.
Venerable sir, I have been a meditator in the tradition of Goenkaji in the last decade or more. As instructed by him, I sit and meditate every morning and evening in the Vipassana tradition over the last 16 years. And I have always started with Vipassana instead of Anapana. More recently, I have found that no sooner I close my eyes, I enter into a very blissful state with sensations running from top to bottom of my body. Goenkaji always says, don't get attached, but observe and be equanimous while Another teacher, well known in meditation, a master, said, observe and get engrossed in this bliss. Question: should I be mindful and not get attached or enjoy the bliss? Your thoughts would be really appreciated. Sometimes my family members too say that I am too attached to meditation and feel too committed to the daily sit. Is it due to the blissful state? Sayuvan Sarna.
Yesterday I just wanted to get some knowledge from the Tipitaka or the teaching of the Buddha. The Buddha says how to clean and I don't know the exact English term, to the gold ornament or gold plating. How to gold plate the gold ornament. You see that ladies are wearing so much of gold, some gentlemen also, I am sorry. And after a while what happens is this whole body is secreting so much of muck. And after a while it becomes off color and bad smell. So it is no more happy like a gold. So for the next wedding or next party, that particular lady knows this ornament is valuable, but it's outer the oil and the grease made it very ugly. So therefore it has to go and give it to the blacksmith. The Buddha is asking how the blacksmith is cleaning that gold ornament. He is at a time put into the water. At a time he's put into the fire. At a time and look at very after water putting into the water, brush it very smoothly and look at very carefully and again put into fire, water, again look at water, fire, again look at. So therefore cleaning happens due to all the three actions. So therefore once in a while you have to develop virya, once in a while you have to develop samadhi, once in a while you have to develop upekkha. So the serenity is you are getting imbibed in the samadhi, no virya, no upekkha. So therefore the Buddha says defilements are not dealt with. You are in a deep freezer. It is preservative but no clean. So therefore you have to understand the difference between the serene mind, you are in a cross-legged in the meditation center and on the meditation cushion, and how is that when you are dealing with other people, when you are dealing with walking meditation and kind of thing, unless otherwise there is no comparison, or all the three front tires working together, no cleaning takes place. But you are very happy here and now. It is called Vichadamma Sukha Vihari. But no defilement, no salleka, not cleaning of the defilement. So therefore, we compare with other frustrated people, and desperate people, it's a better off. But this is not the maximum. In order to get the maximum, you have to deal with physical, verbal friction and interaction with the people and all the kind of thing. So this kind of people, I guess, they don't do walking meditation. And they are not happy to do with the other day-to-day activities. I'm not asking to search and do day-to-day activities, but whenever you do other day-to-day activities, your daily course, you have to be mindful. Then only you can understand the difference between the serene mind and this actively involved mindfulness. Then only the defilements are getting polished, cut off. So therefore, this is a very good opportunity if you are going attached only to the serenity, you would miss the bus. You'll be very happy, but defilements are never intended.
Bhante, during anapana, within 5 minutes, airflow disappears. Then I can observe thoughts. In this case, how would I stay without collecting any more karma from my thoughts? Question number one. Two. At one stage, for few minutes, I was in a state that I cannot remember. I was existing. I do not believe I was sleeping. I am not sure of that state. What is that state of mind? Third. What I achieved from sitting meditation, I was not able even to get close with walking meditation. Is that okay doing only sitting meditation?
So the last question is what? The previous question, That is very happy to sit and feel this serenity and frictionless path and the comfort zone, and therefore the underlying tendency of desire for this serenity, walking up here somewhat disturbed, walking up here somewhat challenging. So therefore this kind of people, those who have the special attachment and magnetizing to the serenity, they confine to the sitting meditation. But I am telling you have to read the Sallekha Sutta. The Buddha says you are Ditta Dhamma Sukha. In this life you are happy, but your defilements are never being touched with. So therefore in the walking meditation, when and where walking meditation is going to happen in effortless way, then you can see some bits and pieces of serenity, not like a chunk in a sitting meditation, but in the walking meditation also you can entertain. And the other task you do in the routine manner in the day-to-day, without taking a partnership of another person, do it by yourself, still you can do it in a very silently, slowly, mindfully. Or instead of silently, I would reinterpret, listen to the sounds that you are emitting. It's a very sharp way for you to become self-aware. And then let the things go happen. Then you can have a certain amount of serenity, and that is more practical part. There are more and more chances you can see your tendencies, your habit making, your likings and dislikings rather than in the full of serenity. So therefore walking meditation and the day-to-day activities are field tests. Serenity is a laboratory within the control situation. So if you are not using this lab experimenting and lab research finding to the field level at the country level, it is just theory for the sake of theory. So therefore it is also religious, but you are not compassionate to yourself. You are not dealing with your defilements. So therefore take this sitting meditation and try to get certain amount of benefit in the walking and the day-to-day activities also, then you can understand comparatively comparatively on the datum level of serenity, how much shocks, how much aberrations, how much burning and torturing you can tolerate. That indicates how much you are cutting off defilements. Otherwise the consciousness have different strata, stratification. So you must know their evolutions or metamorphosis, different layers, and in order to see that, compulsion is a must. It happened as the postures are concerned, sitting posture, standing posture, walking posture, and in the lying down posture. Throughout that you have to be very observant, not only for the serenity, it's a relative value or pragmatic value to the day-to-day activity. Then you will answer the first and second question according to your experience itself.
ගෞරවනීය ස්වාමි මහන්සයන්, පුද්දලෙකු බොහෝ දන් දුන්නද මහත්සේ ගුණවත් වූවද එම පුද්දලයා භාවනාවේදී මාර්ගයේ දම් පුරා නොමැති නම් මරණයෙන් පසු සතර අපාගත වේද? ඔබ වහන්සේ නිරෝගී සම්පත් දීර්ඝාෂය පතමි.
මම ආසයි දැනගන්න දානයක් දෙන්න පුළුවන්ද කියලා භාවනාවෙන් තොරව. මොනම දානයක් අදින්න. සීසක් කියලා දෙන්න මට පුළුවන් නම් භාවනාවෙන් තොරව දානයක් දෙන්න ඇති. භාවනාවෙන් තොරව ගුණවතෙක් වෙන්න ඇති. එනිසා ඔය අපි හිතන විදිහට ඕවා මේ කෙලිලි පොතුවන්න වගේ පුතුවැල්ල ගලවන්න පුළුවන් දෙයක් නෙවෙයි. දානෙටයි නිවනටයි බුදුහාමුදුරේ එකම නම පාවිච්චි කරන්නේ. එකම වචනේ. චාග පටිනිසග්ග මුත්‍ති අනාලේ. විපස්සනා භාවනාවට කියන්නේ චාග පටිනිසග්ග මුත්‍ති අනාලේ. ඒක මේ එක එක පැති වලින් ඉඳලා කල්පනා කරාට මේ ඔක්කොම එකිනෙකට ඉන්ටග්‍රේට් වෙලා තියෙන ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. අපි මේ මනසින් තමයි මේක දාන්නේ. ඒක සීලයක් එක භාවනාවක් එක කිසිම සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ. නිසා දානයක් වෙනකොට හොඳටම භාවනා කරපු එකන අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට යමක් තිරකොට දානයක් තමයි. නමුත් ඒක උප්පරේම භාවනාවක් පිළිලා තියෙනවා. සාරිපුත්‍ර සාංශ බුදුජානනාතර දෙනකොට එච්චර පින් සිද්ධ වෙන්නේ නැහැ. දානින් මොකද හේතුව? බුදුජානනාතර කරන් ධර්ම දන්නේ නැති නිසා. ඒ නිසා දානයක් දෙන්න 100. එහෙම නැත්නම් ගුණවත් වෙන්න 100. එහෙම නැත්නම් මම දානයක් දෙන බව දැනගන්නේ 100 ඉන්නේ. කවට හරි පුළුවන් ද දානයක් දෙන්න 80. ඒකට දාන කියලා කියනවද? කියන්නේ නැහැ. එනිසා ඔය විදිහටම ප්‍රතිබහන් යන්න එපා. ඔය හැම එකක්ම එකිනෙක අතර සම්බන්ධය දිනවදම පටිච්චසමුප්පාදය කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන්නේ සාපේක්ෂතාවය කියන්නේ අපිට මේ උගන්වලා තියෙන ක්‍රමයක අපි හිතනවා මේ සුපර් මාකට් එකේ ගියාම එක එක බඩු වෙනම ස්ටැක් කරලා තියෙනවානේ. ඒ වගේ මේ දාහනේ වෙනම පැකට් කරලා පොලිතින්නේ කියලා ලේබල් කරලා වෙනම තියෙනවා. සීලේ තව තැනක තියෙනවා. සමාධියේ තව තැනක තියෙනවා. විපස්සනා. ඉතින් අපි තාම මේ දාහන කබඩේ විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඊගා කබඩවලට ගිහිල්ලා නැතෝ ඒ කතාව. සේන පොඩ්ඩක් සීපුද්දී මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාවල ටිකක් ඉඳ කියලා කටයුතු කරන්න. එතකොට ඕනම දෙයකින් ඕනම දෙයක් කරගන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ සවස් වූ දේශනාවට අදාළවයි මේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන්නේ. අරූප ධ්‍යාන සත්‍යයක් වූ
ආකින්චඤ්ඤායතනයට
ළඟාවීමට පසු නිවන දෙසටම සම්මුඛර ගැනීමට කලින් ප්‍රතිපදාව කුමක්ද? භාවනාවෙන් ළඟාවීමට මෙවැනි සියුම් ප්‍රත්‍යයන් ඉදින්දා ජීවිතයේදී ලබා ගන්න හැකිද? එමෙන්ම භාවනාවෙන්ම අත්පත් කරගත් මෙවැනි ඥානයක් ඉදින්දා ජීවිතයේදී පවත්වාගෙන වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්නේ? තවදුරටත් ප්‍රායෝගික පැත්තද විස්තර වුණොත් අපට උදව්වක් නියයි සිටේ. ගරු ස්වාමීන් වහන්සේ වහන්සේ නිදුක් නිරෝගී බවද දීර්ඝායුෂද පතමි.
ඔය ධර්මදේශනාවට එක් කර තියාගන්න. අපි ධර්ම මේ ඉස්සරහට දෙන ධර්මදේශනවල අපි ඒක තමයි සාකච්ඡා කරන්න බලන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ ධර්මයේ ගැන වැඩි දැනුමක් නැති කවුරු ළමයිද හෝ භාවනා කරන්න කැමති ඕනෑම ආයතනික භාවනාව පිළිසීමට ගත යුතු මූලික පියවර කවරෙන්දයි සාමූහිකව හදා දුන්නු විශාල සංඛ්‍යාවකට මෙය මහත් ප්‍රයෝජනයක් වේයි සිතමි. වහන්සේට පෙරුවන් සරණයි.
ඇත්තට මේකේ මූලික උපදෙස් පන්තිය තියෙනවානේ. අනිසෙක මගේ කොහොමඩක්වත් විශාල කට්ටියට උගන්වන්න ඕන කම නැහැ. මේක කරන්න බෑ. ඔයගොල්ලන් හිතුවට මේක පොඩි දෙල්ලක් නෙවෙයි. ඒ නිසා ඔය දැනුම ධර්ම ගන්න ලොක්කයි කියලා හිතන එක නතර කරන්න. අනික කට්ටියද යනවා පණිවිඩයට. අපි හිතනවා මේ ඔක්කොටම මන්නේ මගේ මැට්ටමේ කනුම්මනින් දාගෙන ඒක කරන්න බෑ. මේ තරම්වත් පිළිසක් මෙතෙන්ට එන්න මේ කටයුත්ත කරන්න සංවිධානය කොච්චරක් තියෙනවා. ඉතින් අපි හිතනවා එතකොට මේක දෙකෙන් වැඩි කළා බැරි පුරාණ තුනෙන් වැඩි කළා කරන්න පුළුවන් කියලා. ඉතින් වෙන්නේ කරදර තමයි වැඩි වෙන්නේ. එහෙනම් මේ හදාගත්ත දෙක කරගෙන කරගෙන යන්න. මම කියන්නේ මේ යෝජනා මේ අසත්පුරුෂ යෝජනාවක් අසද්ධර්ම යෝජනාවක් කියලා. මේ ගමේ පොලිස් විකුණන්න පුළුවන් දේවල් නෙවෙයි. ගන්න බෑ මේවා. ඒ නිසා එන කෙනෙක් එන්න ආයේ. ඔය කවුරු හරි හිතනවා නම් තව කඩාරි බානව ගන්න දෝ මාර්ගාශිකේ. ඕනෙ නෑයි. අපි ගන්නකොට එන්නේ බයි කියලා නෑ. දැන් මෙතන අපි ආව දැන් මම එනකොට මම ඔය පටන් ගන්න කාලේ මම මොනව භාවනා කරන්න තිබුණේ නෑ. මොනව බුද්ධ ධර්මයේ නෑ. මට තිබුණේ නිකන් සබ්බ දුකාස්වාදී විතරයි. ඒ කියන්නේ ඇංග්‍රි යන්නේ නැහැ. ප්‍රේෂ ප්‍රින්සිපල්. ජීවිතේ මාක්ෂය ඇවිල්ලා තියෙන සමන් ගැන පුළුවන් තරම් පිස්සු කියලා බලන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය කවුරුවක්වත් උගන්වන්න යන්න එපා. උගන්වන්නේ උගන්වන්න පචය. භාවනා කරන එක නම් කාටවත් ඇඩ්වර්ටයිස් කරන්න යන්නේ නැහැ. ආගමේ දින ඇඩ්වර්ටයිස්මන්ට් ධර්මේ නැහැ. ඒ නිසා ඇත්තට ජීවන සංවිධානයේ මාර්ගාක්ෂකයි පොලිටිකල් එජෙන්ඩ එකක් පිටිපස්සේ තියෙන්නේ. හොඳට පරිසම් වෙන්න බෞද්ධ මතයට ගියා නම් විනාශයි. එහෙනම් පුළුවන් ධර්මයේ එන ඉන්න ටිකත් එක කරගෙන යන්න. ඒකදී හොඳම ටික නම් තරම පිළිත් ටික තමයි. මේ නැහැ කිනේ. ඒ වුණාට ඉතින් වෙන ගන්න දෙන්නේ නැහැ. එන්න නම් කියලා නාකු දී තරම හැර වැඩිය කියලා යනවා. මොකද මේ නාගේ බෙදර ගිහලා නිකන් ඉන්නේ නැහැ නේ. පොඩි කොට දෙනවා ඉන්ජෙක්ෂන් එක. මයිදසක් ඉස්සනනේදී ඒ හදියට එන්නේ නැහැනේ. බැන බැන හිටියා. වැනෙන් ඉන්නකොට මට හොඳක් නෑ පොඩි ආහුවකින් ඉන්නයි ඉතවල ඒ පොඩි ආහුවගේ අත්තම්ම ආවේ භාවනා කරන්න. ඇවිල්ලා ගිහින් ගෙලින්ම දුවට කියෙන්නේ නෑ මූට කිව්වා. ප්‍රතිපලයන් භාවනා කරගෙන. පස්සේ දැසේ අත්තම්මත් එක්ක ආවා. ආපහු ගම් මේ ළමයා ගෝ භාවනා වෙන්න ඕන කියලා අම්මගේ ගෙලින්ම බෑ කියලා. අම්මා ගිහලා දුවට ගිහ කතා කරන්න එපා. මේ දරුවා වුණාට මෝ මම පූජා කරන ශාසනයට. අම්මා නෝය. කොල්ලන් ඇවිදලා එන්නේ නැහැ. අත්තම්මට බැනින්න හොඳ නැහැ. අර කොල්ලන් මේ බැනින්න හැටි මම බැනින්න ගියා. ඊට පස්සේ සමා වෙන්න අත්තම්මලා මෙහෙම වැඩක් කරනවා. එදා සමහර අත්තම්මලා හොඳයි. මුගදෙනෙක් නම් ඔය ගෙදර පහලේ දිනනවාට ඇවිල්ලා ඉඳගෙන ඉන්න කට්ටිය ඒ කට්ටිය ඉන්නේ ಅದවලන්නේ නැහැ. තමන් සමහර කට්ටියම මැසේජ් එක යනවා. ඉතින් ඒක නිසා ඔය ගොඩක් අල්ලන්න යන්නවා. විශාල වශයෙන් යන්න ගියොත් ඔතන පිටිපස්සේ තියෙන දේශපාලන න්‍යාය පත්‍රය. එක්කෙනෙක් දන්නේ ටික කියන්නේ. තමන් දන්නේ ටික කියන්නේ. ඒ නිසා ඒක වැඩගමයි මම මේ කියන කමේ වැඩ කරන ක්‍රමය. ඒක නැතුව මේ තොග වශයෙන් වෙලඳාම් කරන්න පටන් ගත්තා පස්සේ හෝල්සේල් බිස්නස් ඉතින් මම දකින්නනේ මේ අවුරුදු 24 මේ ආගමකට බැලන ආශ්‍රිත පිරිස ඇති කොච්චරද ඔය වගේ අනුංග වැඩවල සංවිධානය කරන්න ගිහිල්ලා තමන් විවේචත් නැති කරගන්නවා සුන්දර බවත් නැති කරගන්නවා සරල බවත් නැති කරගන්නවා ප්‍රායෝගික බවත් නැති කරගන්නවා විශාල සංවිධානයක් දෙවල බහු සමාරම්භ මහා සමාරම්භ අපකීච්ච මහාලුවට පටන් ගත්තාම කොහෙදී වෙලා යනවද වන්ද බුදුජානකල් දෙවි අප සමාරම්භ මහා කිච්ච සුළුවට පටන් ගන්න මහාලුකු කෘත්‍යයක් කළා ඒ විපස්සනා රූපේයි ඒක නිසා යෝජනාව නරක නෑ නම මේ යන ක්‍රමින් එක වෙන්නේ නැත්තම් වෙන ක්‍රමයක් නෑ ඒ නිසා තම තමන් මතක තියාගන්න තව දාන්න ක්‍රමයකට තමයි හොඳයි කියලා හිතන කෙනෙකුට විශ්වසනීය දාන්න මිල කියලා දෙනවා මිසක පන්ති බවක් තලා රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ කරන වැඩ දෙන්නේ නෑ
පැතිරීමේදී වැඩ ස්ලෝ වෙන ගැතියක් දැනේ. වැඩ ස්ලෝ නොවී එක දිගට දවසේ කටයුතු ඕගනයිස් කරගන්න උපදෙස් බලාපොරොත්තු වෙමි. උදාහරණ උයන ගමන් ෆෝන් එකෙන් කතා කිරීම, ඩ්‍රයිව් කරන ගමන් දවසේ කරන්න ඕන දේ ප්ලෑන් කිරීම. වැඩ දෙකක් එකට නොකර දවසේ වැඩ ඉවර කර ගත නොහැකි අවස්ථාවලදී වැඩ දෙකම කිරීමේදී මනස හැසිරිය යුත්තේ කෙසේද?
කර්ණාලි පහදා දෙනෙමින් ඉලක්ක කිව්ව මොහොතේ නිරෝගීත්ව ලැබේවා. මේක 1979 80 වෙනකොට මම ධම්මික ස්වාමීන් වහන්සේ ගහන උත් කිව්වා. ආධුනික සත්‍යපාත්‍රන්ට වැඩ දෙක තුනක් කරන වෙලාව ගන්න එපා. එක වැඩක් තනියම කරන වෙලාව විතරක් අරගෙන ඒකෙන් පුරුදු කරන්න. පුරුදු කරන පස්සේ බලන්න දෙක තුනක් කරන්න වෙන වෙලාවදී යාම බේර ගන්න පුළුවන් කියලා. සිතින් සැකේ මොනෝදේ වෙලාව ගන්න, දත්මජිත වෙලාව ගන්න, වැසිකිලි කිසිලි කරන වෙලාව ඉන්නේ කොහොමඩක්වත් තේරිදි වෙන වැඩක් කරන්න බෑනේ. කරන්නේ දාංජබදන්නේ. ඔය අපිට වෙන ලොකු කින කර තමයි වැඩිලිට කීවි දෙක හම්බෙන්නේ. නැත්තම් ඒකෙත් වැඩක දාගන්න. ඒක හොඳ වෙලාවකට මම ප්‍රයිවට් පැල ප්ලේස් එක වොෂ් රූම් එකේ කරන්නේ. ඒකයි ගඳ කිලිය වැසිකිලිය දෙක බොහොම සමානයි. ඉතින් ඒක ඉස්සෙල්ලා පටන් ගන්නට එහෙම කරන්න දෙක මේක වෙනස් පැත්තක් තියෙනවා අර බෙදීමත් පුරුදු කරගන්න. අපි හම්බ කරන ඔක්කොම ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. මයික් එක වැඩ පොඩි එකා කියනවා මේ ඉනකොට ස්වාමීන් වහන්සේ කියන මේ බඩ වීත රැකගන්න මේ ඔක්කොම ගන්නේ මෙච්චරම නැකන්න ඕනේ. මේ බඩ වීත රැකගන්න අපි හැම ඉන්නකොට කියනවා එකෙක් දවසකට කන්නේ උගේ ඔළුව ප්‍රමාණය විතර බත් ගුලියක්. අලියගන්නේ අලියගොඩුව තරම් කොළ ගුලියක්. මියගන්නේ මිය උදින් මේ බත් ගුලිය හොයන්න තමයි මෙච්චරම අපුට ගහන්න සඳ උදේ ඉඳලා හිකුවද හැන්ද වෙනකන් නැත්තම්. ඇයි අද්දිනේ කැඳිරිල්ලක් මේක. ගුඩ එන්න නැහැ. කෙනවකුත් නැහැ. ඒ නිසා වැඩ ප්‍රයෝජන සලකලා කරන්න. යමක් හම්බ කරනවා නම් යමක් අඩිදු කරනවා නම් මේක මොකක්ද කියන ප්‍රයෝජන නැත්තම් නිකන් මේ ලෝකයන්ට කෙරුවට ඇඩ්වර්ටයිස්මන්ට් කරාට කන්සියුමරයිසේෂන් වලට කරන්න ගියාම කවගේ දෝනියයිපත් එකට අපි වැඩ කරන්නේ. විදේශා සත්‍යම වැඩක නෙකනා සම්මා ආජීවයේ දන්නේ නැත්නම් එයා නිකන් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ. ළඟට ඉන්න කපනවා වගේ මේ ඔක්කොගේ ආසාවල් ඉෂ්ට කරන්න හදනවා. ඒක නිසා ඒ ලංකාවේ දිකරු රිසර්ච් එක පෙන්ලා දීලා තියෙනවා සෝෂල් සර්වේ එක. ලංකාවේ තමයි වැඩිම ප්‍රමාණය සීදීන සාගන්නේ කියලා. මොකද හම්බ වෙන මිනිස්සුන්ගෙන් ටැක්ස් කරන්න මිසක් ආ එක එකක් නැහැනේ උගේ මේ සුභසිද්ධිය බලන්න. දරුවෝයි අම්මයි තාත්තයි නේද අයියෝ වට කරගෙන අරුව ටැක්ස් එකක් ඉගෙන ගන්න ගාර්මන්ට් ටැක්ස් එක වැට් එක දීලා මේ ඒ වැඩ කරන අමනියටත් තේරෙන්නේ නැහැ ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ ඌටි දැනෙනවා පුරවන්න පුළුවන් වෙයි කියලා කවදාද මේ ඔක්කොම කරන්න පුළුවන් වෙයි කියලා කතාවක් දැන් කදාකත් මේ අයිඩල් කෝඩේ පුරවන්න බෑ අනිත් ඒ ගන්න මිනිස්සුගේ අනුකම්පාව දෙත ඇත්තෙම නැහැ. තව මේ දෙවි දෙන්න පුළුවන් කියලා හිතන්නේ. ඉතින් මේ වපුරවන්න පුළුවන්. ඒක කියලා ගන්න කිසිම පුළුවන් නම් කම බැන්නම් කතා මම කියන්නේ. ඒකට තමයි තේරෙයි. අනුඥාපත් හදාගන්න දෙන්න යන්න එපා. තමන්ගේ ඥානයෙන් තමන් හදාගන්න එන්න එන්න. ඒකල පුළුවන් නම් අර පිළිගස්සට පුරුදු වෙන්න. ප්‍රයෝජන සාකල වැඩ කරන කාටද වෙන කෙනෙක් සුඛෝපභෝගී නම් කම එයාට ඕනනම් කරගන්න කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. මගේ චර්යාවදී වෙන සුඛෝපභෝගී මම ප්‍රයෝජනේ සාකල වැඩ කරනවා නම් ටික කාලෙකින් තමයි තේරෙන්නේ මේ තරම්ම වලිගේ උඩ කියන්න ගන්න දෙයක් නෑ. ඒ නිසා මේ අපි මේ වැඩගත්ුම් බව පෙන්නන්නයි මේ ඔරලෝසුවක් බැඳගෙන මට අහවල් වැඩේ තියෙනවා කියන්නේ. පිස්සු. ඒ තරමට අනුන්ගේ දාසිය. අනුන්ගේ බබ්බලියෝ. අනුන්ගේ මේ බැගෑවිට අනුන්ට බැගෑවිලා ජීවිතේ කාගේ දුනියකටත් එකද. ඉතින් අන්තිමේ ඉතිබන්දව දෙපැත්තෙන් පත්තු කරගෙන ඉඳලා බලනකොටපත් වෙලා නෙමෙයි ඉතිබන්දුනේ උණු වෙලා වැටලා. දෙපැත්තෙන් පත්තු කරගෙන ඉතිබන්දන්න කියලා දිනා. මොයි වැඩිපුර වැඩ කරන්නේ යාම දෙකම ඉලක්කෝ ඉල දින්නේ කියන්නේ. ඉතින් දෙපැත්තෙන් පත්තු කරන්නේ බැලි දෙකක් පෙන්න තියෙනවා. අන්තිම ඉතිබන්දන දී වෙලා වැක්කේ. ඉතින් පත්තු කරන එක ඉක් කරනවා. ඒක දැල්ලයි. වැඩි වෙලාවක් කරගන්නවා. ඒ නිසා ඒ සතියම නෙවෙයි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න ජීවන රටාව සකස් කරගන්න ඒකට බුදුසසුන හරි දුන්නේ සම්මා ආජීවය කියලා. ඒක කාටවත් දෙන්නව අදහස්. මේ ලෝකෙ කිසිම කෙනෙක් හැදුවට ඒක මගේ සුභ සිද්ධියට හදන්නේ නැහැ. ඒක හදන්නේ ඌට ඕනේ උගේ යහම බේරගන්නේ. අපි වට කරගෙන ඉන්නේ අපි ඊගා ප්‍රශ්න දෙන්නේ.
අසේ නම් ස්වාමීන් වහන්සේ මගේ පැනේ වන්නේ යම් කෙනෙකුට සක්මන් භාවනාවෙන් පමණක්ම මාර්ගඵල ලැබෙන්නේ හැකිද යන්නයි. මෙසේ ඇසීමට හේතුව වන්නේ භාවනා වැඩසටහන පුරාවටම එකට එක ආනාපානසති හිඳීමක් පමණයි මට අවදියෙන් සිටි හැකි වූයේ. ස්වාමීන් වහන්සේගේ අවවාදයේ පරිදි සක්මන් කර වාඩි වූද උස්ම ජල පහර යන විට මෙහි කරද නොදැනීම සිටිවිවල සැකැලෙන්නේ ඉඳට වැටේ. මේක පෙර දින දහස් වලින් භාවනා වැඩසටහන් දිහිකර සහභාගී වුණෙමි. සාමාන්‍යයෙන් දෙවනි දවස අවසානයේදී පමණ සතිය හොඳින් දියුණු වී නිදිමත එන විටම හඳුනා ගැනීමට අවකාශ ලැබේ. එම හැකියාව දැන් නැත. මගේ මුස්ම භාවනාවට වාඩි වෙන විටම ඉතා සියුම්ය. නමුත් නොදැනීමේ හැකි තරම් සියුම් නැත. සක්මන් භාවනාව කරන විට හොඳින් සතිය පවතී. සිතෙහි මතුවද එය හඳුනාගෙන දිගටම භාවනා අරමුණෙහි සිත පැවැතිය හැක. මම මෙම භාවනා වැඩමුළුව අවසානයේදී ගෙදර ගිය විට සක්මන් භාවනාව පමණක් මුළු කර සතිය වැඩි දියුණු කර ගැනීමට සුදුසු දැයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. බොහොම පින් පෙරුවන් සරණයි. නින්ද ගිය බව සිතන්නේ ඒ අවස්ථාවේ හෝ නින්ද යාමට ප්‍රථම කිසිවක් විදින් රැක සිටිවිලි හෝ භාවනා ආරම්භයේ ස්වභාවය පිළිබඳව මතකයක් නොමැති නිසයි.
මේ රචනයේ කොටස් තුනකට කඩන්න බලමු. මුල් ටික රසචාර්ත්‍යයක් වෙන. ඒ වගේ දක්මන ගැන කියන බොහොම හොඳ ටිකක්. විශේෂ ආයත් අන්තිමට නිතිමත ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා මේ සමස්තයම හොඳට සිහියෙන් ලියුවොත් වෙන රචනයක් ලියාවි. ඒකත් ලියන්න කියලා මම ආර්දනා කරනවා. ඉතින් ඒක නිසා අපි සතිය ඉක්මන් කරගෙන යන ගමනක් නම් මේකේදී ඔය තියෙන ආනපන තුනි වෙන කාර්ය නිදිමත හරි ට වඩා පරියසක්ම හේදී අපිට කරන මේ සතිය අවදි වෙන ගතිය ප්‍රථම උත් වැඩගත් උත් සමාරම්භය කියලා මතක තියාගන්න. ඒ නිසා සතිය වැඩෙන ක්‍රමයකට අපි ගියාට පස්සේ ඒකෙන් අල්ලන්න පුළුවන් නිදිමත තුමේ ඉඳ හදන්නේ සම්මදියේ දෙන්න හදන්නේ ඔකෝ. ඒක නිසා පුළුවන් නම් ඒ සක්මණින් කරන්න සක්මණින් නිවන් ලැබුව අවස්ථාව අපේ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් තමයි නාසිකේ ගුරුනාථ ළඟට ගිහිල්ලා කමඨාන සුද්ධ කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ගුරු හම්තුම යාර කියලා දෙනවා. මේ ගමන උපවත් වෙන්න නම් එහෙම නැත්නම් ඒක සංවිධානය වෙන්න සක්මන් කෙරෙන්න කියලා මෙයාට සක්මන් කරන්න හැටි විස්තර කරන. මේ හැමදාම ලක්මන අදුවල හරි මේ තිබුණාට වැඩි ලක්මන් කරන කෙනෙක් නෙවෙයි ගුරු කෝලිය. ඉතින් ගුරුනාථසේ මේක කිව්වට පස්සේ මට ලොකු වගකීමක් ලොකු ගෞරවයක් ඇති වෙනවා සක්මන්ට. ඇවිල්ලා එයා පරියන්කයට ඇවිල්ලා සක්මන් කරලා පියවර තුනක් තියෙනකොට පහ තුනයි කියලා ඒක තියෙනවා. පළවෙනි පියවර තුන තියෙනකොටම අර හිතේ තිබුණු ඒ ප්‍රභාෂක ගත නිසා රහත් වෙලා තියෙනවා කියලා කියනවා. ආයි කියලා කියනවා මේ සාමාන්‍ය මේ අටුව කතාවල බුදුජානකගේ කතාව නෙමෙයි. හැන්දෑවේ බොම්මනේ හඳ එළියේ ගුරුනාංශේ ගෝලේ ඔක්කොම ලොකු සක්මලෝක යහට මේක ඇවිදින කිසි කෙනෙකුට කිසි කෙනෙක් කතා කරන්න බොහොම බරපතල විදිහට කරනකොට ගුරුනාන්ද කතා කරලා කිව්වලු මම මේ ආයෙ සුචිලගෙන් දැනගන්න කැමති කවුරු හරි සක්මන් කරනකොට මැරෙලා දැකලා තිබුණා කියලා. ඉතින් ඔක්කොම කලබල වෙනවා මොකද්ද කියන්නේ. ඒක කියන්නේ නෑ අපි සක්මන් කරනකොට අවුත් මැරෙනවා දැකලා මැනකොට බුදියාගෙන මැරෙන්නේ. ඒක වෙන පොඩ බලාගන්නයි කියලා මේ ඉරක් ඇඳලා. මේ සක්මන් ඉරක් ඇඳලා එහා කොණ්ඩ ගිහිල්ලා මෙතෙන් ඉර ගාව දෙනකොට නැතිවෙනවා. එනේ රහත් වෙලා මේ දෙල්ලම් පෙන්නන මැරෙන හැටි. අදිස්ත්‍යන කරලා අතෙන් මෙතෙන් ඉර ඇඳුම් දෙන්න එහාට ගිහිල්ලා මේ පැත්තේ යනකොට මැරෙනවා. ඒ දෙන්නාගේ මේ එකම කතාවකට හදලා තියෙනවා. ගුරුනාන්දේ ගෝලිය ඔක්කොම සක්මන් කරනකොට මේ ඇහුවලු මේ ගුරුනාන්දේ කතාවක් කරලා තියෙනවා. ඒ කියන්නේ සක්මන් මොඩේ කඩලා. මේගොල්ලෝ මැරෙනවා කියලා තියෙනවද කට්ටිය? ඔව්. කොහොමද කරන්නේ? ආමන්ත්‍රණය දෙනවා, බුදියාගෙන මැරෙනවා, ආමන්ත්‍රණය දෙනවා, කාමපල්ලි වැටලා මැරෙනවා. අනම්මයි. උළු හිරගෙන ලැගෙන දැක තියෙනවා. ඒක ඒකට ගන්නේ ගුරුනාන්දේ මොනවට එනවද කියලා හිතන්නේ නැද්ද? සෙන් මාස්ටර් ටිකක් අමාරු කාර්යය. ඊට පස්සේ කිව්වලු මේ අනිත් එක එක නම් මොකද බල නැහැ කියලා. ආයෙම බලාගන්න දෙයිය. උළුෙන් ඉඳගත්තු නැහැ. එහෙනම් මරණයේදී කාකට පාඩුවක් වෙන්නද ඕනේ? ඉරියව්ව නෙවෙයි මරණේ තියෙන්නේ නිවන තියෙන්නේ. ඒ දිනු කරගත්තට පස්සේ කොයි ඉරියව්වෙත් කොයි වෙලාවෙත් මේක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සක්මනේ දේවල් තියෙන තේරවාදී විතරයි. මෙන්න කිසිම තැනක නැහැ. ඉතින් ඒ නිසා ඒක නන්දන මං වගේ මිනිස්සුන්ට මෙතෙන් දෙන්න පුළුවන් වෙලා කියන්නේ ඔය භාවනා කරලා කියන්නේ ඉඳගෙන භාවනා කරලා නෙවෙයි මට පුළුවන් වෙලා කියන්නේ සක්මන තමයි. සමගින් මම ඔය මං භාවනා පටන් ගන්න කාලේ මම 27 කාලේ මම ගත කරපු ජීවිතයේ මම මෙහෙම වාඩි වුණා නම් මට ගල් ගන්නවා කායි මොනම යකෙක්වත් හිතන්නේ මේ වගේ මං වගේ ඒ වගේ කඩප්පු ජීවිත භාවනා කරන්නේ ඉඳගෙන ඉන්න හැම දැක්කනම් ආය මොනම තාලෙවත් අදහන්නේ මොදි කිසිම කෙනෙකුට ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ මම. ඉඳගත්තුත් මොකක් හරි කතා කරන්න ගන්නවා. ඉතින් මම කරන්නේ හොරේයෙන් මොනවා හරි එලා ගන්න කරලා ලක්මන් කරන එක තමයි ඒක හැංගිලා කරන්නේ. ඉඳ ගන්නව බෑ මම කියන්නේ ඉඳගෙන ඉන්න මට ඇත්තට අල්ලන්නේ කන්නේ. සේනා සක්මනේ රහස කවුරුද දන්නවනම් වැඩි කන්නේ නැහැ. ඒක කිලිම්ම නිවන කරලා තියෙන පාර. හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කාම සංඛා භව සංඛා සහ පටිච්ච සමුප්පාදයේ එකට එකතු වෙන්නේ කෙසේදයි සරල සිංහලෙන් හඳුනා දෙන ලෙස කර්ණාවේ ඉල්ලා සිටිනේ පෙරවන් කරනයි.
ඒක ඇත්තට කියලා ලොකු මාතෘකාවක් එක පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පත්‍ය සංඛාරකේ වේදනා පත්‍ය සංඛා සංඥා පත්‍ය උපාදාන කියන තැන විග්‍රහය ඔය කතා කරන්නේ. ඉතින් සාමී ලෝක භවනා ක්‍රමයේ කියලා කියනවා හැම වේදනාවක්ම තණ්හා වැඩි කරනවා. වේදනාපච්චය තණ්හා. හොඳට වේදනාව ගැන බලන්නේ කරන්නේ වේදනාපච්චය පඤ්ඤායස කරන්න පුළුවන්. තණ්හා වෙනකොට පඤ්ඤාව. ඒක තමයි කලන්ත. පරිච්ඡමද ගැටගෙන තමයි හැම වේදනාවක්ම තණ්හාවට යන්නේ. ඉතින් ඒක තමයි ඒක පටන් අරගත්ත පරිවර්තනය කරන්න මේ පිටු 1200 ක විතර පොතක්. ඉතින් මට මේ කියන වැඩේ තහින්ත කරන්න හම්බුනේ නැත්නම් මට අහසාවක් තිබුණා. ඒ පරිච්ඡේදපාදයේ වේදනාපච්ච තණ්හා කියන කුරුක කඩන හැටි තමයි ඔය මහසි රැඩ ස්වාමීන් වහන්සේ ගුරුමේ ප්‍රසිද්ධ වෙන්නේ ඉස්සලා තියෙන භාවනා ක්‍රමය මොගුක් භාවනා ක්‍රමය. ඉතින් ඒකයි මේ කියන්නේ ඒ කෙටි සිංහලෙන් විස්තර කරනවා කියන එක අමාරුයි ගම්බීරයි ඒක. ඒ නිසා අපිට අමාරුයි ඒ වගේ දෙයක් මේ සරල කරලා හිතන්න අමාරුයි.
අපි වීදියේ ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ආනාපාන සතියයි. මගේ භාවනාව විපස්සනා උපදේ පසු කර ඇත. ස්වාමීන් වහන්සේ ඊයේ පරියන්ක භාවනාවේදී හැය දෙකක් පමණ කාලයක සිදුවීම ඉදිරිපත් කරමි. භාවනාව පටන් ගත්තේ නිමිති නැති සක්‍රීය. ටික වේලාවකින් මාව ඉතා බිය ගන්වන ගතියක් දැනෙන. ඉකිපිසෝ ගාථාව කීමට සිතා ඔබ වහන්සේ චීන කඩේින් ජපන් කෑම ඉල්ලනවායි සිතා එය නොකියාම පොද සිහියෙන් නිකන් බලාගෙන සිටියේ. විනාඩි 7ක් 10ක් පමණ වෙන මෙය නැතිවී මගින් බඩලය මට දැනුණු විදිහට අල්වාදී නිරීක්ෂණින් මාම කෙලින් කෙලින් කරකවන ගතිය මට දැනුනි. මේ විනාඩි 15ක් 20ක් පමණ සිදු වී මම සිටිනේ. ඉන්පසු ක්‍රමයෙන් මෙය අඩු වී මාව ඉතා සුවබර යහනෙක යන ගතියක් දැනුනි. ඉන්පසු හුස්ම කැඩි කැඩි දිලි දිලි දූවිලි ලෙස යනු කෙරේ. හුස්ම හීනෙට හීනෙට එයි. දූවිලි ලෙස දිලි දිලි විනාඩි 10ක් 15ක් මෙය සිදුවිය. නැවත බඩ ටිකක් විඳවා නැවත සුව පහසු තැනකට පැමිණියේ. මට මෙය දුක්ඛ අනිත්‍ය අනාත්ම වටහා ගෙනවා දැයි මේ වෙලාවේ සිතිනි. විදින්ගතත් මෙතනදී සිතිවිල්ලක් පැවතීම වැරදිද? ඉන්පසු භාවනාව හතරවෙනි ධ්‍යානයට වැටුනි. හුස්ම දෙකක් අතර අවකාශයෙන් පෙනෙන අවස්ථාවක විදින්ගත. මෙය පහදා දෙන මේ නිසා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මෙහිදී සිදු වූ කැඩි කැඩි දූවිලි ලෙස යාම සක්කාය දිසියේ කැඩි දිවි යාමක් විය හැකිද? පිරුවන් සරණයි.
මේකට පොඩියෙන් උත්තර දෙන්න තියෙන මේ භාවනා කරන වෙලාවේදී ඒ සිදුවෙන දේ සමාලලාට ඇඟින් අත්දකිනවා, රූප වශයෙන් අත්දකිනවා, ශබ්ද වේදනා හිතිවිලි අත්දකින දේවල් බාධා නොවි විකට යන්න දෙන එක තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. මේ කරන දේවල් වචනයට දාන්න ගිය ගමන් ඒක අහු වෙනවා. ඒකට අහු වෙනවා. මේ ගැන හිත යොදපු ගමන් ඒකට අහු වෙනවා. ඒ නිසා නාභි වදති නාභි නන්දති නාජ්ජෝස චිත්තති කියලා බුදුජානක කියන භාවනාව යන්න නම් මේ දේ ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. අවිෂ්ඨ කරන්න ගිය ගමන් බාහම කෙරේ. මේක හිතන්න බෑ. ඒ වගේ මේක එකට එක කොටසක දහින්න ගන්න වෙනවා. අජ්ජෝස චිත්තති කියලා. ඉතින් අභිනන්දනය කරන්න වෙනවා. ඉතින් මේ මොකද මේකේ නවමුතාවයක් තියෙන කවදාකවත් දෙච්ච නැති දෙයක්. එක එක දේවල් වෙනවා. ඒක නිසා මේක කියන්නේ කොහොමද? එහෙම නැත්නම් මේක කොයි එකද හරි එක? ආදි වශයෙන් අපි හිතාර තෝරන්න බේරන්න බැරි දේවල් තෝරන්න බේරන්න හදලා. ඉතින් ඒකදී යෝගාචරයේ සංස්කරණ නොකර සිටීම කියලා කියන්නේ මේ දේ ලස්සනද වෙනවා තේරෙනවනේ දැන් මේ ගමනක් යනවා. ඒ යන ගමන මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා, මගේ ආත්මය කියන්නත් එපා. මොකට රිංග ගන්න හදන්නත් එපා, මම කියන වචන කතා කරන්න හිතන්නත් එපා. මේවා අභිනමනය කරන්නත් එපා. පිටාර්මේ හරියට බදින්නේ වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමුත් මේ යෝගාවචරයන් ගැන කතා කරලා අනුකම්පා කරලා කියනවා මෙහෙම දෙයක් වුණාට පස්සේ නොකිය ඉන්නම වැටෙනවා. කියන්නම හිතෙනවා. බලක් ගන්න බෑ. මොකද අලුත්ම දෙයක් නේ මේ අම්මා අප්පා කියපු જાති එකක් නෙවෙයි. මේ කියන සාර ලොකු දෙයක් තියෙනවා. නමුත් මේ කියමනම මේ අනනුකූල ප්‍රවාහය ආකූල කරගත්තා. එනිසා කියන්න බැරි වුණා කියලා බය වෙන්න එපා. Tamanne තේරෙනවා මේක ප්‍රතිපදාවේ මුනේ. ගැම්ම ගත්තට පස්සේ මේක අරගෙන යනවා. මම යනවා නේ ගහේ අරන් යනවා. ආන්නේලට එහෙම යන්න අරින්න. ආත්මය ගැන හිතන්න නැතුව, ජීවිතය ගැන හිතන්න නැතුව මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා විවේකීව කොට යන්න දෙන්න පුළුවන් නම් ඒක තමයි කරන අනුග්‍රහය. ඒකට කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා වශයෙන් අනුග්‍රහය කියන්නේ මේ ගලන ගඟට එහෙම යන්න දෙයක. ගලන ගඟ කියන්නේ මේක අහම්බයක් නෙවෙයි. මෙතෙන් එනකන් ලස්සන තමයි ගන්නවනේ පෙළ ගන්න ආපු හැටි. මෙතෙන් නිකන් ගමන් ගන්නවනේ මේ මම නෑ නේ මෙතන දැන්. කරන දෙයක් නෑ නේ. මේකට යන්න දෙන එක. ඉතින් ඒක තමයි ජීවිතේ කලාව ගන්න අතර තියෙන ශ්‍රේෂ්ඨම කලාව. වැඩි යන වෙලාවෙදී ඒකට එහෙම යන්න දෙන්න. ඉතින් ඒ නිසා මේක කියන්න උත්සාහ කිරීම බාගට මෙන්න නාපු අයට අත්‍යවශ්‍ය වෙයි. අපිට මේ කියා ගන්න බැරි එකක් මෙන්න කියවිලා තියෙනවා. නරක නෑ. නමුත් බුදුසසුන දේ සඳහන් කළේ තියෙනවා මේ වගේ වෙලාවල් වලට නාභිවදේ නාභි නන්දති නාජ්ජෝස චිත්තති. මේක අභිවදනය කරන ප්‍රවචන ගන්න යන්න එපා. මේ වගේ දැනුම මොනම විදිහකට වචන ගන්න බෑ. වචනේ කියන්නේ බොහොම තුච්ච පාහර දෙයක්. මේ අද්දකී මේ වගේ දසදහස් ගණනක් වටන එක. ඒක වචන දාන්නේ පෙළඹෙන්නේ සැක නිසා. තමම සැක කරනවා හරිද වැරදිද මේ තව ස්මාර්ට් වෙලා වැඩි කරගන්න බැටි වේද ආදී වශයෙන් මම මේ ඔලෝසන හැටි ඒ නිසා මේක තේමම ඒකත් දැයිති මංගලම් කියලා යන්නන්නවා. එහෙම නැත්නම් මුවින් නොබෙන ඉන්නවයි කියලා වචනයක් අහලා තියෙනවා. මුවින් නොබෙන ඉන්නවයි කියලා මම එංගලන්තෙදී අහුවා. මුවින් නොබෙන ඉන්නවා කියනවා ඒක කියලා කිව්වා හිතින් බන්නේ එකට. ඉතින් ඇත්තටම කියන්න ඕන කම තියෙනවා. මුවින් නොබෙන ඉන්න බුදුජානක වචනයක් නේ. නාභි වදති මේ විතර දැනෙන දේ වචෙන් දාන්න හදන්න එපා. මේ දැනුව මේ අත්දැකීම මොන විදිහින්වත් වචෙන් දාන්න බලන්න නෙමෙයි. එකයි කරන්න තියෙන වචෙන් දාපු ගමන් අර ෆ්ලෝ එක ඩිස්ටර්බ් වෙනවා. ෆ්ලෝලස් යන්න හින්දේක. එහෙම යන්න ඉන්න කොච්චර අද්දකීමක් ඕන විදිහ කියලා හිතා. කොච්චර ආත්මීය ජීවිතය අතහැරීමක් කරන්න වේද කියලා හිතා. ධර්මයේ දෙන්නේ කවදාකවත් කුණ තියෙනකම්. මම හෝ මගේ හෝ ජීවිතයේ ආසන්නේ කායවද අහසම තියෙනකම් කවදාකවත් ධර්මයේ දෙන්න. දීලා ගන්නවා. දෙන්න ගන්නවා. හරි සිංහල මුතුන්. පිටරෙත් අඟලඟල කපනවා වගේ තියලා ලෑල්ලක් වගේ කියලා. ගණන් ගන්නේ මම නෙවෙයි ඔක මගේ නෙවෙයි ඔක මගේ ආත්මේ නෙවෙයි විවේක නිසා විරාග නිසා හේම දැක්කේ නැතුව අපි බලන් ඉන්න පුළුවන්. ඇහුන් නැතුව අපි ආගෙන ඉන්න පුළුවන් එහෙනම් ධර්මයේ ගමන් කරන්න පටන් ගන්න. ඉතින් ඒකට ප්‍රයහුවක් නෙවෙන්න. ආන්නේ වෙනකොට මා විද්‍රෝ කරන්න විද්‍රෝ කරලා ධර්මයට යන්නගන්න. සම්පූර්ණ පරිත්‍යාග පාදයක් යනවා. මට කියනවා පූර්ණ නිරීක්ෂකව අවස්ථාව එහෙනම් තමයි මම දුරස්ත නිරීක්ෂකයෙකුගේ ස්ටේටස් මත හම් වෙනවා. අත දාන්න බෑ. වචෙන් දාන්න බෑ. ඉනිසා කියුපිගෙන ස්තුතිය වගේම බණින්නත් හිතනවා. ස්තුතිය හරි හොඳයි හරි හොඳයි ඔන්න ගැහුවා කියලා කියන්නේ. ඉනිසා මේ කරන්න තියෙන විද්‍රෝ කරන්න පුළුවන් තරම් ආ විද්‍රෝ කරලා මේ ෆ්ලෝ එකට එහෙම යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. ඒක තමයි ඒකට කරන්න තියෙන අනුග්‍රහිතයි. ඒක තමයි මේ පෝසල් මානවකට බුදු දානසෙ දේශනා කරන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, සමාධිය වඩා ඉහි ප්‍රගතියක් ලැබූ අයෙකු විදර්ශනා භාවනාවට අවතීර්ණ වන්නේ කෙසේදයි සැකෙමින් හඳා දෙන්න. වහන්සේට පිරුවන් සරණයි.
ඒ සමාධිය පිළිබඳ අත්දැකීම් මුලින් තමයි කියන්නේ. මොකද්ද මොකද්ද සමාධිය ලැබුවයි කියන එක හෙලි කරනවා නම් ඒ වචන ටික අරා තමයි මට කතා කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා සමාධිය ලැබුවයි කියන වචනේ මේ අල්ලපු ගෙද කෙනෙක්ගේ කමට අනුද්ධ කරන බඳනවා. තමන්ගේ එක කියන්නේ මොකද්ද මේ සමාධිය කියලා අදහස් කරන්නේ? එහෙම නැතුව මේ මූලධර්ම සාකච්ඡාවට නෙවෙයි අපි මේ වාඩි වෙලා ඉන්නේ. කැමැති නම් අදහස් කරන දේ ඉදිරිපත් කරන සමාධිය සම්බන්ධව අපි ඉතින් ඒකට පුළුවන් සාකච්ඡාවට ලක් කරන්න.
ස්වාමි මහත්, භාවනා වැඩසටහන අවසන් වී ගෙදර යන මාහට ගෙදර සිට අනික් අයගේ හිත් වචන සංස්කප්පලාපවලට සහභාගී නොවි සතියේ සිටින ගියොත් මාම ගෙදරින් එළවා දැමිය
හැකියි.
මේ වාගේ අවස්ථාවක බුද්ධ ධර්මයේ නැදී සිටින්න කැමතු මට ගෙදර සාමයේ තියාගෙන යහපත් සාමකාමී ජීවිතයක් කරන්න ගත කරන්න අවවාද කරන හිමිලා සිටින් ඔබට පෙරුවන් සරණයි.
නෑ එහෙම ඇත්තටම හරි අමාරු වෙන්නේ තියෙනවා. මෙහෙම සමීකරණයක් නැත්නම් මෙහෙම කතාවක් ඒක හරි මේ වැඩේට හරි ඉන්ට්‍රස්ටිං. අපි නිදර්ශනයක් ගත්තායේ බණේදී මේ ගුරුත්වාකර්ෂණය ඉන්න කෙනා ගුරුත්වෙන් ගිලෙවි කිලිහිලා අජිත අවකාශය හැතිරෙනවායි කියලා අපි කියනවා. ඒකට කියනවා ගංගන ගාමියයි කියලා. ගුවන් නියමුවා ගංගන ගාමියෙක් වෙන වෙලාවට ගුවන් නියමුවාගේ උපරිම ගමන තියෙන්නේ පොළවේ 7.24. ගංගනගාමී කියන 7.65 පොලේ රක්ෂණය තමයි ආයෙ පැනපු ගමන් අපි එනවා ගුරුත්වාකර්ෂණය උගාක ඈත තැනකට. එතන ඉන්න 7.6ක් ඈත ගිහිල්ලා එතන ඉන්න එක තප්පරයක 7.6ක වේගයක් ඕනේ. අන්නක වේගයක ඉන්නකොට ගුරුත්වාකර්ෂණය කපාගෙන කක්ෂයේ කරකැවි කරකැවි ඉන්නවා. ඊට පස්සේ ඉතින් එළියට ගියාට පස්සේ ආයෙ ගුරුත්වාකර්ෂණයක් නැහැ. තල්ලු කරලා තිබ්බට පස්සේ යානේ යනවා ඒ පැත්තට කොච්චර හරි. හැප්පෙන්න මොකුත් නැහැ. එහෙට ඕන කරන්නේ එහා පැත්තට ගියාට පස්සේ හරවන රොකට් එක විතරයි. ඉතින් ආයෙත් මොකද මේ වගේ හැප්පෙන දෙයක් නැහැනේ. යනවා. ඉතින් මම මේ කියන්න හදන කතාවේ ඔය Saturn 11 වගේ රොකට් එකක් තමයි ඔය Apollo යානයකට ගත්තේ. ඒකේ තියෙනවා මේ අජි මීටර් 300ක් විතර උසයි. පළවෙනිම තියෙන්නේ මෙන්න මෙච්චර වෙන වහල විතර උස ඉන්ධන ටැංකිය තුනක්. ඒ ඉන්ධන ටැංකියක් පත් වෙනකොට පළවෙනිම මේ රොකට් එක උඩට ගන්න එතකොට ටොම් ගානක් බරයි ඒ විශිකරන ගිනි දළු ඒ පිපිරීමත් එක්ක එන ගිනි දළු මීටර් 300ක් විතර ඈතට යනවා. ඒහත් කිසිම කැමරා කායයකට වාර්තා කායයකට කිසිම කෙනෙකුට ළඟ ඉන්න බෑ. ඔක්කොම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. පොළොව දෙදරනවා කැමරා තුඩුව. එහෙම උස්සලා තමයි ඔය 70 උස්සන්නේ. ඔය 70 උස්සනකොට අර ඉන්ධන ටැංකි තුනම දානවා. කියන්නේ මුළු ගමනේ 89%ක් ඉන්ධන දැවෙනවා ඔය 70 උස්සන්නේ. ඊට පස්සේ ඉතින් බොහොම සුළු ඉන්ද්‍රිය ටිකක් ඕන කරන්නේ කක්ෂයේ කක්ෂයෙන් එළියට යන්න හැසිරවීම ටිකක් විතරයි කරන්නේ. ඒ නිසා මුළු ගමනේම ප්‍රධාන ඉන්ද්‍රිය ටික දැවෙන්නේ අය ගුරුත්වාකර්ෂණය අයින් කරලා. ඒක හරියට අපි නෑ ඉන්නේ අයින් කරන එක ෆස්ටින් අයින් කරන එක ඒ තරම් අමාරුයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ දැන්. ආයෙත් නැහැ බවට යන්නේ. ඒ දැන් මේ කියන ප්‍රශ්නේ කියනවා දැන් උඩට ගිය රොකට් එක ආපහු එවිලා අපි කෙලින්ම අංක 90ට ආවොත් උද්දම ස්තරයේ තියෙන ඉතාම තුනි වාතය කොච්චර බලවත් ක්‍රියාත්මක කරනද කියලා මේ රොකට් එක පුපුරලා යනවා. ඒක කවදාකවත් අර වාතයේ විනිවිදගෙන ඉන්න වාතයේ නැති තැනක ඉඳලා වාතයට ඇතුළට තියෙන ඝර්ෂණය කොච්චරද කියනවා නම් ඇත්තටම උණු වෙලා වැක්කෙනවා. ඒක නිසා යා එන්නේ කෙලින්ම නෙවෙයි අංශක 6ක කොණේකින්. අංශක 6කොත් නෙවෙයි 4.6යි 8ක අන්තිම සියස්ථානයේට කැලිබ්‍රේට් කරනවා. ඒක තමයි මේකට කපා වෙන වායුතලයේ ටික 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 කපාන. ඒත් රොකට් එකේ පිටිපස්සේ තියෙනවා ලොකු ගිනිගෙන දැවෙන්න මේ තාපය ආවරණය කරන එක. ඒක උණු වෙනවා. උණු වෙලා දැක්ලා ටික 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 අන්තර ආයක වේගෙන් ගැඹුරු වාතු දෙලෙට කැපි 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 ආව වෙනකොට ඔනටදී කෙලින්ම පුපුරනවා. හයිඩ්‍රජි අඩුනොත් බම් කරලා විශ්වාස කරනවා. ඉතින් නෑයට ආපහු යනකොට 6.6 යටට බස්සන්න. ඒක පොඩ්ඩ එහෙමේ වුණොත් පුපුරනවා. නැත්නම් නෑය ඔපිරිස්කොත්. මේ දෙකම කරන්න බෑ. ඒ නිසා මේක පිළිබඳව ඒ නැවත පෘථග්ජනය නැතර යෑම පිළිබඳව ලෝකේ ජීවිලා තියෙන උත්තරම සම්භාවනීය පොත් දෙකක්. එකක් තමයි ඔය නීච්චගේ පොත තස්පේක් සරතුස්ස කියලා පළවෙනි චක්‍රයේ එයා අවබෝධය ලැබපු ඒ සරතුස් කියන පරිශියාගමේ නායකයා නැවත මාළුකඩේ යන තීන්දු කරනවා. සම්පූර්ණ කැලේ අනගාරික ජීවිතයක් ගත කරලා එයද කරන මම ඔබේ මිනිස්සු මෙතන නැති ගේ මොකද දක්කොලන් එක ඉන්නලා මම යන්න ඕනේ මාළුකඩේට. ලස්සනට විස්තර කරන සිද්ධිය සිද්ධිය ගිහිල්ලා එදා පොළ දවසේ මේ මිනිස්සු ගියාද වස්සේ වෙන අතර දෙන්නේ. ආයෙ දින ජොනතන් ලිවින්ස්ටන් සීගල් කියලා පොතක් ජෝන් බක්ටි ඒකේ කතා කරන්නේ මේ මුහුදු ලිහිණියක්. එයා සම්පූර්ණ කණ්ඩායම අයින් වෙලා අලුත් අලුත්කම වලට මේ පියාඹන ක්‍රම ඉගෙනගෙන එයාට හිතනවා කිය මම මේ ඉගෙන ගත්ත දෙයින් වැඩක් නැහැනේ මගේ නෑදෑයින්ද කියලා දෙන්නේ නැතුව. හැබැයි දන්නව නෑදෑයෝ ගිය ගමන් මෙයාව ගහලා මරනවා කියලා. එයා තමයි ඒ කුරුළු රෑනේ මහායකාගේ පුතෙක් නේ. ඒ නිසා මෙයාටයි කුරුළු රෑනේ නායකම තියෙන්නේ. එයා හිතුවක් කා නිසා දැන් රැහින් අයින් කරලා තියෙන්නේ. එයා අනුකම්පාවෙන් ආයෙනවා කුරුළු රෑමට. සීගල් එක ඒකන විස්තර කරනවා මේ ඒකදී ආයතන දක්වනවා. එතන ඉන්දියාවට ප්‍රේක්ෂණයක් කියන ලෝකෙ ජීවිලා තියෙන හොඳම පොඩි කොච්චරයි හොඳට අවබෝධ කරගන්න පස්සේ නැවත කක්ක ගාකට කට්ටිය ළඟට යන හැටි. ඒක පොඩි වැඩක් නෑ. ඒක ලොකෝම ලොකෝ සවුන්ඩ් ආරයක් තියෙනවා. බුදුසසුන සම්බදාන දෙයට වාස්තවේ හොලගෙන පින්දපාති වලින් ගමට වඩින්නේ ඔය ඇඟිලි. එතන ඉන්නවා බල්ලකට කරලා තියෙනවා ආසියකට කරලා තියෙනවා බාගෙන්ද ගත්ත ගෑනු ඉන්නවා නානා ප්‍රකාර දේවල් දැන් හොඳටම දන්න මේ කට්ටික වෙන මේ ගන්න ඕනේ යන්නේ මහා කරුණාවේ අනේ සූපත් වේවා කියලා මිනිසුන්ට ශ්‍රේයක් කරන්න බඩවින්නොට පස්සේ දෙයන්නේ නාමෙන් ආය ජාම වේරගන්න කැලේට යනවා. ඒක මහා ප්‍රඥාව. ඉතින් මෙවුවා මේ එක්කෙනෙක්ගේ ප්‍රශ්නේ මානවයාගේ ප්‍රශ්නේ. ඒක නිසා මේ සිල් රකින්න එක නෙමෙයි ප්‍රශ්නේ. සිල් අරගත්තට පස්සේ සිල් නැති අතක ඉන්නේ එකයි ප්‍රශ්නේ. භාවනා කරන එක නෙමෙයි ප්‍රශ්නේ. භාවනා කළ භාවනා නොකරන අතක ඉන්නේ එකයි ප්‍රශ්නේ. ඉතින් භාවනා කරන අය අන්නවොත් අයියා වෙන්න ගත්තොත් තක්ක වෙන්න ගත්තොත් අර ගොල්ලෝ අම් කපනවා. ඔය මෙතන ඔක්කොටම ඇදී ඒ දෙල්ලමට මම දැක්සයි. ඒක මම එදා ඉඳලම මම දන්න මොකද මට ඕන හොරකමක් කරලා තාපසික වගේ ඉන්න පුළුවන්. ඕනම ජඩකමක් කරලා ලෝකේ දින කඩක් පිළිම ඕනේ වැඩක් කරලා මං ළඟට ගියාම මට වඳින්න පටන් ගන්නවා අම්මෝ තාපසේකයිල මං දන්නවා මගේ ඒක කොච්චර උපාදිද කියලා. එතන මම මේ වෙලාවට සමාරුන්න කියලා යස් යස් ඔබට වෙන්දර කමන්න පිංචි දෙන්න අනික කෙනෙක් ගාලේම පිස්සු දෙයක් ඕ උඹට ඇදී අවුත්තුයි මගේ ඊට. ඒකට වැඩක් නැහැ නේද උඹට වඳින්න ඕන වැඩපන්. උඹලම තියෙන කොට තමයි වැඩේ තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට මං වගේ කරන්න බෑනේ. ඕගොල්ලෝ ඇඳලා නින්නේ නැහැ. ඔගොල්ලෝ වෙන්නන්න හදනවා මම සුද්ධවන්තේ මම ආමන් මම භාවනා කරනවා ධම්ම ජීවමුත් එක භාවනා කරන්න කියලා ඕක. ඒක හරියන්නේ මේ කලාව දන්නේ නැත්නම් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු එක්ක ජෙන් බුද්ධයන්ව කතා කරන රජුන් එක කාපට් එකේ යන්න රතුන් එක බෝල්ට් පක් එකේ යන බීජයක් බොන්නත් දන්නේ නැත්නම් ඌ ඥාන පඬිතෙන්නේ කිය. සජිරුත් එක්ක යනකොට ඔබ ආඩම්බරයට කාපට් එක රෙඩ් කරනකොට ඇයිගොල් දිමයම් බෙච්චා බීජය ගන්න ඌ කොඩින්න දැනගන්නවා. ඒ නැත්තම වැඩන්නේ ඒ ජීවිතෙන් ගලකන්නේ සූල් පුත්‍රයාගේ සර්වඥය කියන්නේ මුළු රේන්ජ් එක තමයි. උනාසේ එක මිනිස්සේ නිවන් දක්කන්න හැතැම්ම 16 පයින් ගිහිල්ලා තියෙනවා. නිකම් අසල කොල්ලෙක්. අසිති කඩක් කියගෙන අසල කොල්ලෙක් දැකලා ඌ නිවන් දක්කන්න හැතැම්ම 16 පයින් ගිහිල්ලා තියෙන පොඩි රජපැටියෙක්. ජාත කවුමේ? කේන වලලාවේ කවුද එහෙම පුළුවන් තරම් බලන්නේ නියතමානී වුණ සල්ලියට ගන්න පුළුවන් එකක් නෙවෙයි කිසිම දවසක හංගවන්නේවා මම සිල්ලන්ටයි මම දානවති මම මේ සමාධිවන්තයි බලන්න ආගමික ස්ථානෙක ගිහිල්ලා පිටි ගියේ කත කරලා තියෙනවා කියන්නේ නම ගහලා අනම්මන කරගෙන ඉස්සනෝ ඩයිලොග් කිසිම තැනක මොනම තැනකවත් පිටිවල ගැට කිසිම තැනක දෙන්නේ දෙන්නේ මිනිස්සු හොල්මන් වෙනවා මොකද කිසි කෙනෙක්ගේ නමක් ගමන් මොකක්ද ඔය වැඩ යනවා ඒක පටන් ගන්නකොටම තිබිලා තියෙන ගතිය ඒ නිසා ඕගොල්ලෝ මතක තියාගන්න මේ භාවනා කරනවා කියලා අන්නේ නැහැ භාවනා කෙරුවට භාවනා නොකරපු ජීවිතේ හිටපු හැටි මතක තියාගෙන අනිකත්තුත් මම වගේ ඉන්න පුළුවන් මේකෙදි ಗುಣ සංගවාගෙන ජීවත් වෙන තමයි අපිට කුසාලිකුවේ ಗುಣ කොම වඩන්නේ ඒ ಗುಣ වසංගාගෙන ජීවත් වෙන්න බැරි නම් ගුණේ නුගුණයක් බාටපත් වෙනවා. ඒ නිසා කියලා කියනවා ගුණා ගුණේසු සුගුණා බවන්ති කියලා. ගුණව තිබුණු විතරයි ගුණයක් අලංකාරයක් වෙන්නේ. අසත්පුරුෂයාට ගුණයක් කටසයකටේ රත්තරන් වෙන්න වගේ කියලා අපි කැප්පෙට් එකකින්ම කරදරයක් කරනවා. ඒ නිසා ගුණයක් එක්කම ඒ සාමාන්‍ය බුද්ධි නිර්මාණිත්‍ය රැඳෙනවා. දැන් ස්වාමීන් වහන්සේ
ලංකාවට වැළියාට පසු අපට ඇතිවන කාර්ම ගැටළු ධර්ම ගැටළු වලට වහන්සේගෙන් උපදෙස් ගැනීමට අවශ්‍ය වූ හොත් ඒ කරගන්නේ සිටියද කියන දෙනමින් කාර්මික ඉලක්ක තිනි. ඊමේල්, ෆෝන්, what is the best time වහන්සේ නිරෝගී සුවය පතමි.
ඉතින් ඔක්කොම සාමූහිකව පතන ප්‍රශ්න නොයේවා. මේක මේ ප්‍රශ්න නෙවෙයි. දැන් මේ කියන විදිහේ ගණන් ගන්නෙත් නෑ මේ ප්‍රශ්න ඉස්සන් කරන්නේ අනේ දැන් ඊට කවදද ප්‍රශ්නයක් එන්නේ කොහොමද මේ ප්‍රශ්න ඉස්සන්න්නේ කියලා ඒ ප්‍රශ්න නැත්තම් නිකන් වුණ වගේ එක මොකද ඒකමයි කල්පනා තියෙන්නේ කොහොම හරි ප්‍රශ්නයක් මොකද ඒකෝනේ මම වැදගත්ක් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැත්තම් වැදගත්ක් නෙවෙයි අන්නේ ඒකයි ලෝකේ ඇති මුගෙදෙනෙක් කියලා කතා කරනවා මෙයා වැදගත්කා එයා වැදගයි අව හොයන කෙනෙක් ඉතින් මට ප්‍රශ්න තියෙනවා නම් තමයි අයියා එන්න පුළුවන් නේ අක්කා එන්න පුළුවන්. ඔයගොල්ලෝ නැති වුණාට ප්‍රශ්න නැති වුණාට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා කර්මාග ලම්මට කරදර කරන්න එපා. තමයි වැඩක් බලන්න. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ ඕල අනුන්ගේ ප්‍රශ්න විස්තරන හදනවා. කොන්තරත් ක්‍රමයේද ගන්ස බා ක්‍රමයේද අනුන්ට උපදෙස් දෙන්න යනවා. අනුන්ට උපදේශක වෙන්න හදනවා. ඉතින් ඒකට අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම ඇගේ. ඒ නිසා මම ඉල්ලා ඉන්න ප්‍රශ්නයක් ආන්න දකින්න නොලැබේවා. කියලා ප්‍රශ්න කරනවා එනකට මේ ෆෝමල් උත්තරයක් විදිහට කිය දැකි මේ පණ්ඩිත මහත්තයයි එහෙම නැත්නම් මල්ලිකායි බෙන්දියත්tei කියලා මම හිතනවා කරන්න කාර්යයක් වෙන්න තියෙන විදිහට ඒගොල්ලෝ දන්නවා දැන් මගේ ඊමේල් ගොඩක් කරන මම ඊමේල් වල විතර වැඩ කරන්නේ මොකද මේවා කොතන හිටියත් මම හැමදාම මේ වගේ ඊමේල් මට නෑ වෙලාවට ටෙලිෆෝන් වෙලාවට දෙන්න ඊමේල් කරලා තිබ්බොත් කම්පියුටර් තියෙන මම වැඩ කරනවා ඒ නිසා මේ ප්‍රශ්න නොයේවා අනාව තරව තමයි කියන ක්‍රමය අපි යමු ඊගාපසට.
ගරු ස්වාමීන් වහන්සේ මම විශ්‍රාමික සාසන ගුරුවරියක් නේ. මේ ප්‍රශ්නයක් නොවන මුත් ඉදිරිපත් කිරීමට සුදුසු අදහසක් පමණි. අපගේ නව කරපුරට ස්වාමීන් වහන්සේ නමක් ආමන්ත්‍රණය කරන විට ඔව් වෙනුවට එහි ඔබ වෙනුවට ඔබ වහන්සේ ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීම සිංහල බෞද්ධ සම්ප්‍රදාය බව නව කරපුරට මතක් කර දීමට කැමැත්තෙමි. ඔබ හසේ නිරුක් නිරෝගී සුව පතමි.
සාදු සාදු.
ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනා කරන විට මගේ උගුරට විශාල කෙළඹුලි ගිලීමට එනවා. ඒ අවස්ථාවලදී මගේ සිහිය ඉතා සියුම් වී තිබෙන නිසා මට එම සමාධිමත් බව නොබිඳගෙන එම කෙලගිල දමනවා. නමුත් ඊයෝ බෝහන්සේගේ දේශනයෙන් පසු මම එම කෙලගිලින තෙන අවස්ථාවලදී නොබිල බොහෝ වෙලා ඉන්නට උත්සාහ දරනවා. එමට බොහෝ හිතට බරක්. එසේ කෙල නොගිල කටේ පුරවාගෙන ඉන්ට යෑමෙන් මගේ භාවනාවට මහත් පීඩාවක් ගෙන දෙනවා. මම කුමක් කරන්නදැයි ඔබවහන්සේගේ කාර්මිකව ඉල්ලා සිටිනවා. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.
ඔය කලින් කියලා කියන එක තමයි හරියට. ඒ මොකද මේ අපේ ශරීරයේ නැත්නම් අපේ මොළයේ වැඩ සියල්ලම නතර වුණත් හෘද වස්තු ගැස්සීම සහ උගුර කටයුතු නතර වෙන්නේ නැහැ. හොඳටම වෙජිටබල් දෙයක් උනත් ඇඳේ ඉන්නකොට හાર્ට් එක වැඩ කරනවා, අතට වැඩ ගිලෙනවා. ඒ නිසා ඔය ගිලිනවයි කියන එක බොඩි නොලෙජ් එකකින් වෙන්නේ. ඒකට අපි සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. කෙලෙ එන්න අපි සම්බන්ධ වෙන්නේ නැහැ. සමහරවිට රසවත්යක් දකින්නට ඇඹුලක් දකින්න කෙලෙ එන ගැටයක් තියෙනවා. ඒක පැවුලෝ රියැක්ෂන් එක විතරයි. ඒ කෙල ගිලින එක බොඩි නොලෙජ් එකට දෙන්න නැත කරන් යන්නත් ෆයික් මන් කරන් යන්නත් ඒක. එයා ඒක කරන්න හරි දන්නවා. ඒක නැත කරන්න කියොත් තමයි ඔය ප්‍රශ්නේ මතුවේ. ඒ නිසා ඒ ඊයේ බන ඇවිල්ලා නැහැ කියලා හිතාගෙන ඊට කණි මිටි ඉස්සරහ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී කියන්නේ අපහත නිවන පසන් කර ගැනීම නිවනකම කෙලීම යාමද කටයුතු කලින් ක්‍රියා ප්‍රතිපදාව බව හොඳින් වටහා ගන්න. අපහත සෝවාන් වීමට එම සීලය එසේම අනුගමනය කළ යුතුද, නැතිනම් එසේ සෝවාන් ඵලයට පැමිණීමට කළ යුතු ප්‍රතිපදාව කමරැයි දැන ගැනීමට කැමැත්තේ. කාර්මිකව පහදා දෙන්නේ ඉලා සිටින්නේ ඔබ වහන්සේ නිරුක්ති යෝගී සුවය පතමි.
සෝවාන් ආදී ක්‍රම කෝපයට තමයි කියන අසහනේ අඩු වෙලා තියෙනවා නම් ආතතිය අඩු වෙලා තියෙනවා නම් මාර්ගයේ බව තේරුම් ගන්න. ඒ නිසා තවදුරටත් අසහනේ අඩු කිරීම පිණිස ආතතිය අඩු කිරීම පිණිස දේවල් අනායාසයෙන් සිටින තැනට යනවා නම් භවනායි ජීවනවා. ඒ මාර්ගයේ කෙලවර මාර්ගඵලයි. ඒ නිසා ඒ ඵලය ගැන අපේක්ෂා කරන්න එපා. මාර්ගයට කෙලෙක හේතු සම්පාදනය කරන්නේ උඩ දවසින් දවස තමන්ටම තේරෙනවා. අර තිබුණු දැඩි අසහනේ දැඩි ආතති ගතිය දැඩි කිපෙන සුළු ගති නැතුව ජීවිතයෙන් අනායාස කරගත වෙනවා නම් ධර්මදක ධ්‍යාන මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය එනතන් මාර්ග ඥානෙ පත් වෙලා කියනවා කියල. පළවෙනි යන කලබල වෙන්නේ නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ, මම පඤ්ඤාන්ත භාවනා කරන විට මගේ සිහිය ඉතාම සියුම් වී පවතින විට ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී පැවසු පරිදි බොහෝ සේ කකුල දුරු එනවා. මේ දිගින් දිගටම පවතිනවා. ඉතා උත්සන්න මනසින් මම ඉවසාගෙන ඉන්නවා. නමුත් සමුදුරට එම වේදනාව සියුණු වන විට මම ඉතා කෙරෙහි මගේ ඉරියව්ව වෙනස් කරනවා. එම අවස්ථාවේදී මම මගේ සිත්තේ තිබෙන සමාධිමත් ගතියට බාධා නොවන සේ කරනවා. එසේ කළාට කමක් නැතිද? ඒ මධ්‍යමාර්ගය ගැනීමට මම සක්මන් භාවනාව එම සැක්මේ අවස්ථාවේදී කරන්නද? ඔබ වහන්සේගෙන් කාරුණිකව දැනගන්න කැමතියි. ඔබ වහන්සේට තිරුවන් සරණයි.
මේ දෙකම උපක්‍රම දෙකක්. අර පරියන්ඨයේ ඉඳගෙන කකුල දිගාරින වෙලාවදී SMS එක දාන්න. slowly mindfully silently. ඒ කකුල දිගාරනකොට ළඟ ඉන්න කෙනාට ඇහෙන්නේ නැති විදියට සමන්තව කිසිම ශබ්දයක් නගන්න නැති විදියට යෝගාචරිත විදියට හිමීට ඒ දිගාරින කොටම බලන්න අර හිතේ තිබුණ දැඩි ආසති ගතිය දුරු වෙන හැටි. ඊට පස්සේ ආයශ්‍රයක් අරමුණට නැත්නම් අර සමාධියට හිත දානවා. ඒක තමයි සක්මන් කරන්න උදාහරණ කිව්වයි කියන්නේ. එතකොට ඒ දැන් මේ මම දැන් මේ කකුල වේදනාව නිසා සක්මන් කරනවා කියලා බලන්න ඒ මම දැන් සක්මන් කරන්න ඕනේ කියලා නැගිටින්න හදනකොට වේදනාව ගිහිනා. ආ නැගිටින්න ඕනේ නැහැ. ඊට පස්සේ බලන්නේ නැගිටින්න ඉරියව්ව කරගෙන යනකොට කොට අර වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්තේ නැහැ. නම් වෙන ප්‍රශ්නයක් තියෙන්නේ මේ කාරිය සමබර කරන්න හැටි. කල්යන දැන් සක්මන් කරනකොට ඇයි සක්මන්ට ආවි කියලා මතක නැහැ. ඒ දෙකම විපස්සනා. ඒ දෙකේම තියෙන්නේ මේ සිදුවෙන දේ සිදුවෙනකොටම බලන එක. ඒ නිසා මේ හිතේ ටිකක් කරලා ලනුව දීලා බලන්න ගත්ත ඕනේ. ඒ වගේම මේ සමානට ඊළඟ දේ කරලා දීලා බලන්න ගත්ත ඕනේ. මෙතෙන් ගියාට පස්සේ දෙකම අරි පරිශීලනය කරේ. සර්වසම්මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ
වහන්සේගේ දේශනාසා අනුශාසනා අනුව නිවසඤ්ඤා නාසඤ්ඤා අවස්ථාව ඉක්මවමින් විඥානාසඤ්ඤතනේ අද්දකිමි. එම අවස්ථාව දුක්මවන ආකාරය වැඩි විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මානසික ආශායෙන් සුවසාමයේ පරිණිම්බාණය දක්වන අත්පත් වේවා. සියලු දෙනාට ආරක්ෂාව ලැබේවා.
මේකේ ඉදිරිපත්තල තියෙන ක්‍රම වැරදි. පොත්වල තියෙන ක්‍රමයේ හැටියට ඉන්සාවේ ලංගවන මොනවා නැතුණත් තමන්ට ඉන්දියෙන් අසහනය අඩු වෙනවා කියලා බලන්න. තමන්ට ඉන්දියෙන් ආසතිය අඩු වෙනවා කියලා බලන්න. තම මේ කරන වැඩ අනායාසයෙන් වෙනවද කියලා බලන්න. එතකොට ඔය නංවනම් පස්සේ දාන්න පුළුවන්. ඔය නංවනම් ගත්තකම වෙන්නේ ආතතියක් හිතට එනවා. අරකට පස්සේ මේක ආවේ නැත්නම් ඉතින් ආතතිය. මේකට පස්සේ මේක එන්න ඕන කියලා අපේක්ෂා කරපුවම ආතතිය. ඒ නිසා මේ නංවනම් වල තියෙන හොඳ පැත්තකුත් සංවේදීන්ට හොඳ පැත්තක් තියෙනවා. එතකොට අපි හිත මොනකට වැඩි අපේක්ෂා කරන්න ගිහිල්ලා. ඇන්ටික මේ වැරදි නම් වගේ උතුලියලාගෙන ඉස්කුරු පොද මොරකුද මොකක්ද දැන්නේ. ඉතින් කියව ගන්නත් බැරුව ගෙදර ඉන්න කට්ටිය ගුටි කනවා නේද? අම්මෝනේ නේ නහන්න නහන්න හන්නේ අරගෙනමයි කියලා කියනකොට ඕ ගෙදර මේසු දානවා හොඳටම අනීප කරන්න බැරි ඉඩක් හොරයි. ඒ දත් ඔක්කොම ඇඹරිනේ. ජීවිතා මේ පුළුවන්තරම් අසහනිය අඩු වෙන ආතති අඩු වෙනගේ ළඟ ඉන්න මිනිස්සුන්ගේ අසහනිය අඩු වෙන ආතති අඩු වෙන ක්‍රමයක් කරා.
ස්වාමි වහන්සේ ඉස්සතන් සංඛාර සහ අනිශ්චය එකමද නැත්නම් වෙනස් දෙයක්ද? කරුණාකර පහදා දෙන්න මොහන්සෙන් පිළිවන් සර්ණයි.
වෙනස් වෙන වෙලාවට වැඩ කරන වෙලාව තුන එකට වැඩ කරන වෙලාවලු තියෙනවා. කොහොමද මේ දෙක වෙනස් වශයෙන් නම් කරලා තිබුණාට සමාලලාට මේ චිත්ත සංස්කාරම අනුසේ වෙලා නැත්නම් අනුසේ ආකාරයෙන් පිළිහිටින්න පුළුවන් කියන සංඥා විපල්ලාස වෙනකොට වේදනාවන් වල විපල්ලාස වෙනකොට අනුසේ නිසා තමයි ඒක වෙන්නේ.
අවසරයි ගරු ස්වාමි මහන්සර්. ඊයේ දිනේදී ඔබ මහන්සිය විසින් සංස්කාර පක්ෂය විඥාන, විඥාන පක්ෂය සංස්කාර. දැන් වෙන බව ඉතාම හොඳින් පැහැදිලි කර අවබෝධ කර ගැනීම සැක වීම ගැන ඔබ වහන්සේට ඉතාම සීකාදු සාදු සාදු. මගේ ප්‍රශ්නේ නම් සංස්කාර ප්‍රපංච සහ ආශ්‍රයයන් යන එකම දෙයිද? එසේ නැත්නම් වෙනත් දෙයක් යන්න පැහැදිලි කර දෙන මේ තින් දෙමි ඉන්නා සිටිනි. ඔබ වහන්සේට දීර්ඝාෂ පතනා කර මෙවැනි ධර්ම ප්‍රචාරයක් කිරීම සඳහා තම තවත් ධර්ම ශක්තිය ලැබේවායි පතමි.
අද ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේම තමයි. ඒ ඔය කියන ආශ්‍රයයන්සේ වගේ දේවල් සංස්කාර වෙන්නත් පුළුවන්. ප්‍රපංච සංස්කාර වෙන්නත් පුළුවන්. එනමුත් ඒක කරන කෘත්‍ය අනුව සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම කරනවා. එහෙම නැත්නම් පුරුදු ඇබ්බැහි අනුව අපි යම් සකස් කිරීම කරනවා. එහෙන් තමයි ඉබේ ගලන වැඩවලට ඇවිල්ලා ගන්නවා. ඒ වුණ අපි සංස්කරණය කියලා කියනවා, චේතනා කියලා කියනවා. ඒක ප්‍රපංච කරනවා කියලා කියන්නේ කෙටියෙන් කිව්වේ හැක්ක දුගුණා පචන දාලා කියන වාග් බහුල්ලිය කියලා මේකට කියනවා. වාචාලකම කියලා මේකට කියනවා. වචන පැත්තෙන් නමුත් මේ වචන නෙවෙයි වචන බලපත් කරත් නෑ මේ පුංචි දෙයක් අරගෙන කෙල්ල කන්ද කරගෙන තණ්හාමාන දික්ටි වශයෙන් බලනවා. ඒක ප්‍රපංචයක් තමයි, ඒක සංස්කාරයක් තමයි. ඉතින් ඒ වගේ මේ වගේ කියන පුංචි අර්ථ ભેද තියෙනවා. ඒක මේ භාවනා කරලා ඉදිරියට යනකොට යනකොට පොත්පත්වල තියෙන දැනුම චින්තාමය ඥාන එකතු කරලා තමන්ට යමක් අදහසක් ප්‍රකාශ කරන පටල වෙන්න දෙන්නේ කියන්න පුළුවන්. මේ වාචාර්ථය දන්නවා. අමතේ වාචාර්ථර හිතන තරම්ම වෙන් කරලා ගන්න බෑ. ඒ වතර උගාවක් අන්තර් සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒක මේ උගක් ඕන වෙන්නේ කියලා දෙන වෙලාවට විතරයි. තමන්ගේ අවබෝධයට ඉච්චේ කියලා දෙයක් තමයි. දීමා
ස්වාමීන් වහන්සේ සත්‍ය සහ සීය අතර වෙනස කරුණාවෙන් පහදා දෙන්න. මාන්නා වැඩ කතාන පුරාවට කතා කළ ප්‍රධාන වචන දෙක වූයේ සත්‍ය සහ දැන්. විවිධ බ්‍රැකට් ප්‍රත්‍යමානෙන් ගැන සිටීම. සතිය කියන්නේ කල්පනාවෙන් සිටීමද නැත්නම් වර්තමානයේ සිට තබා ගැනීමද? තිරුවන් සරණයි.
සතිය සහ සීය කියලා කියන්නේ භාෂා දෙකකින් කරන එකම සන්දර්භය. සතිය කියලා කියනවා මේ පාලි භාෂාවෙන්, සීය කියලා කියනවා සිංහලෙන්. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරා අර මූලික බණපතිට අනුකම් දෙන්න. එතකොට සතිය කියන එකේ නිර්වචනය කරන වචන අද දවසේ අහන්න වෙලාවක් දෙනවා.
දැන් ස්වාමීන් වහන්සේ පරි සතිය පාසන විට උෂ්ම තරමක් ගිහි එහෙත් මුල මැද අඟ සෙනෙල්ලී ආකින්ත අභ්‍යසනයේ සත්‍යය කියා සිල හැකිද? එසේ නැත්නම් උෂ්ම මුල මුලින්ම වාගේ නොපෙනී ගිය පසේ ඒ සත්‍යය කිය හැකිද? මරණ මොහොතේදී උෂ්ම දිහා බලා සිටින්නට ලැබුණොත්
ආකින්තායතනයේ
කියන වචනේ ලෝකෙට යන්නේ. ඔබ හන්සිට නිදුක් නිරෝගී.
නැහැ, මුරුක කඩේකට තමයි යන්නේ. ඒ මුරුක නිවල්මනාදී. පකටද මුරුක්කෝද අපඩන්ද මොකක්ද දන්නේ? මොකක් හරි මම ලබන අවුරුද්දේට වචනයක් අරගෙන එන්න ඕනේ. ඒකට ඒකත් අඩුහරි. අවුරුදු දෙකක් කල්පනා කරගෙන ඉන්න තියෙනවානේ. මොනවාරි වචනයක් කියලා දෙන්න ඕනේ. කියන්න බැරි ජාතිකක්. හිතටම දිරව ගන්න වෙලේ ගල් ගැලවෙන ජාති වචනයක් කියලා දුන්නා ධම්ම ජීවන්තු හරිනේ ඕකේ.
ඒක සම්මත.
ඔය අපි ඒ වෙලාව අන්නමයේ කමාර දිනේ ඉන්නේ. අටනේ පටන් ගරගත්තේ. ඔව් දැන් මේ 10යි ඒක නිසා අපිට වෙන ප්‍රශ්න නැත්නම් මෙතනින් ඉඳලා අපිට සමා වෙලා ගන්න පුළුවන් විනාඩි 50ක් විතර කාලයක් තියෙනවා. එතකොට ධර්ම දේශනාවේ අවස එකමත්. එකමත් ධර්ම දේශනාව. එකමත් ධර්ම දේශනාව අපිට 10 11 හරියන්කයක් කරන්න පුළුවන් 10 දක්වා සක්මන් කරන්න පුළුවන්. ඉතින් මේක ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි මේක ධර්ම සාකච්ඡාවේ නිමාවට සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.